සුබ දවසක් වේවා ඔබ සියලු දෙනාටම. අපි අද පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ විදිහට මේ මාධ්‍ය හමුව කැඳවන්න මූලික වශයෙන්ම තීරණය කරේ මේ වෙනකොට රට පුරා කොවිඩ් වසංගතය, ගෝලීය වසංගතය රට ඇතුළේ නැවත හිසෙසවීමක් වාර්තා වෙලා තියෙනවා. අද දවසේ පත්තර වාර්තා කළ තියෙන විදිහට ඔක්තෝබර් මාසේ 8 වෙනිදා රාත්‍රී වෙද්දී 7 වෙනිදා රාත්‍රී වෙද්දී මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාව ආශ්‍රිතව වාර්තා වෙච්ච රෝගීන්ගේ ප්‍රමාණය 1,034ක් වෙලා තියෙනවා. කියන්නේ දැනට මේ වෙද්දිම රෝගීන් ප්‍රමාණය 1,000 ඉක්මවලා තියෙනවා. අද දවස ඇතුලේ වාර්තා වෙන රෝගීන් ප්‍රමාණයත් එක්ක ගණිද්දි මේක විශාල අගයක් වෙන්න ඉඩ තියෙනවා. දැන් මුලින්ම පළවෙනි රෝගියා කියලා වාර්තා වෙච්ච කාන්තාව සැප්තැම්බර් 28 වෙනිදා තමයි ගම්පහ රෝහලට ඇතුළු වෙලා තිබුණේ. ඊට පස්සේ ඔක්තෝබර් මාසේ 4 වෙනිදා තමයි PCR පරීක්ෂණය කරලා ඇය කොරෝනා රෝගියෙක් කියලා වාර්තා වුණේ. නමුත් ඊයේ දවස ඇතුලේ සෞඛ්‍ය බලධාරීන්ගේ අතින් කියවුණා ඇය පළවෙනි රෝගියා නෙමෙයි, ඇයට වෙනත් රෝගීන්ගෙන් තමයි මේක බෝ වෙලා තියෙන්නේ කියලා. මොකද නිශ්චිතවම සැප්තැම්බර් මාසේ 20 වෙනිදා වගේ ඉඳලා උණ සහ අනිකුත් රෝග ලක්ෂණ වාර්තා වෙච්ච අය බ්‍රැන්ඩික්ස් කම්හල ඇතුලේ හිටියා කියන පදනම මත. ඒ අතර තමයි දැන් මේ බ්‍රැන්ඩික්ස් කම්හලේ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ හිටපු සේවක සේවිකාවන් 10,000කට අධික සංඛ්‍යාවකට මේ රෝගය වැළඳිලා ඔවුන් රටේ තැන් තැන් වලට ගිහිල්ලා ඒක විසින් මතුවෙච්ච ඉතාම බරපතල අවදානම් සහගත තත්ත්වයක් තියෙනවා. කොළඹ, ගම්පහ, කලුතර, ගාල්ල, කුරුණෑගල, පුත්තලම, මාතලේ, අනුරාධපුරය, පොළොන්නරුව, මහනුවර, ඊට පස්සේ යාපනේ, රත්නපුර, මොනරාගල, බදුල්ල මේ වගේ දිස්ත්‍රික්ක ගණනාවක දැන් රෝගීන් වාර්තා වෙමින් තියෙනවා. දැන් කලින් සැරේට වඩා මෙතන තියෙන ප්‍රශ්න තමයි කලින් රෝගේ වාර්තා වුණු ක්‍රමවේදය. කියන්නේ මොන පෙළදිගේද කාගෙන් කාටද මේක බෝවුනේ කියන එක නිශ්චිත වෙලා තිබුණා. නමුත් මේ දෙවෙනි සැරේ යම් ආකාරවලින් සමාජමය ව්‍යාප්තියක ලක්ෂණ පෙන්නමින් ඉන්නවා. ඊයේ අපි දැක්කා වසංගත රෝග විද්‍යායතනය විසින් පවත්වපු මාධ්‍ය හමුවේදී, ඒ වගේම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් පවත්වපු මාධ්‍ය හමුවේදී සමාජමය ව්‍යාප්තියක් සම්බන්ධ අදහසක් පළ කර අවධානමක් පළ කරා. ඒතුර දැන් ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේක ගැන විවාදයක් මතුවලා තියෙනවා. කොහොමද මේ අයට රෝගේ බෝ වුනේ කියලා. රෝගේ බෝ වීමට අදාළ විවිධ හේතු ඒ සඳහා තියෙන විවිධ සම්භාවිතාවල් ප්‍රකාශ කරනවා. නමුත් විපක්ෂය පැත්තෙන් විශේෂයෙන් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ පැත්තෙන් මතු කරපු විශේෂ කරුණක් තිබුණා ඊයේ වෙද්දී. එකක් තමයි සැප්තැම්බර් 22 වෙනිදා ඉන්දියාවේ විශාකපට්නම් ඉඳලා ලංකාවේ මත්තල ගුවන්තොටුපළට UL 1159 දරන ගුවන් යානයෙන් 60ක පමණ පිරිසක් පැමිණියා කියලා ඒකට අදාළ ඊමේල් සහ අනිකුත් සාක්ෂ්‍ය උන් ඉදිරිපත් කළා. ඒකට අනුව මූලික චෝදනාව විපක්ෂ පැත්තෙන් ඉදිරිපත් කළේ මෙහෙම ඉන්දියාවේ ඉඳලා ගුවන් යානකින් මේ ඉතාම බරපතල අවදානමක් තියෙන තත්ත්වය ඇතුලේ ඉන්දියාවේ ඉඳලා ගුවන් යානකින් ලංකාවට මගිව අරන්නාව. ඉතින් සමහර මාධ්‍යවල පළ වෙලා තිබුණා ඒ අය ඉන්දියන් ජාතිකයෝ කියලා. ඒ අතර සමාගම බ්‍රැන්ඩික් සමාගම ප්‍රකාශ කරලා තිබ්බා ඒගොල්ලෝ ඉන්දියන් ජාතිකයෝ නෙමෙයි, ඒගොල්ලෝ ඉන්දියාවේ හිටපු ලාංකිකයෝ, උන්ගේ සමාගමේ සේවකයෝ කියලා. උන් ඉන්දියන් ජාතිකයෝ වුණත් ලාංකිකයෝ වුණත් රෝගයේ බරපතල ලෙස පැතිරිලා ලක්ෂයකට අධික පිරිසක් මිය ගිහිල්ලා තියෙන ඉන්දියාවෙන් මේ රෝගීන් ආවට පස්සේ උන්ට අදාළ PCR පරීක්ෂණ කළා. ඉතින් ඒ PCR පරීක්ෂණ කරන්නේ නැතිව ඔවුන්ව නිරෝධායනයට ලක් කරන්නේ නැතිව රට තුලට මුදාහැරිය කියලා තමයි මේ විපක්ෂ පැත්තෙන් චෝදනාව ආවේ. විශේෂයෙන් ඔවුන් චෝදනා එල්ල කරා. එකක් තමයි බෙන්ඩික්ස් සමාගමේ හිමිකරු විදිහට ඉන්න අශ්‍රෆ් ඕමාර්. ඔහු වියට්මගත් සමග සමීපව ගනුදෙනු කරනවා. ඒ නිසා දේශපාලන හිතවත්කම් මත නිරෝධායන නීති කඩකිරීමක් වෙලා තියෙනවා කියලා. දෙවෙනි එක කිව්වේ මේ 2011-2014 අතර කාලේ තුල ගුවන් හමුදා ප්‍රතිවරයා විදිහට හිටපු ගුවන් හමුදාපති හර්ෂාභය වික්‍රම මේ සඳහා මැදිහත් වෙලා තිබ්බා කියලා. ඔහු පහුගිය දින 59 අර මෛත්‍රීපාල සිරිසේන මහත්මයා, මහින්ද රාජපක්ෂ මහත්මයා අගමැතිවරයා බවට පත් කරපු දින 52 ආණ්ඩුව කාලේ ලංකා බැංකුවේ සභාපතිවරයා ලෙසත් පත් කරපු කෙනා. ඒ නිසා මේ දේශපාලන මැදිහත් වීමක් මෙතන තියෙනවා කියලා විපක්ෂෙන් චෝදනා එල්ල කරා. ඒක සම්බන්ධ රජයේ පාර්ශවයෙන් නිශ්චිත කරුණු ඊයේ වෙනකොටත් අද උදෑසන වෙනකොටත් ඉදිරිපත් වෙලා තිබුණේ නැහැ. දැන් හමුදාපතිවරයාගේ ප්‍රකාශයනොත් මම දැක්කා එකිනෙකට පරස්පර දේවල්. පළවෙනි අවස්ථාවේදී හමුදාපතිවරයාගේ ප්‍රකාශයේ තිබුණේ එවැනි ගුවන් යානයකින් මගින් පිරිසක් ආවේ නැහැ වගේ අදහසක්. නමුත් ඊට පස්සේ ඔහු කිව්වා ඇවිල්ලා තියෙනවා, ඒ ආව නිරෝධායනය කළා කියලා. නමුත් ඊයේ සවස පෞද්ගලික රූපවාහිනී නාලිකාවක තිබුණු සාකච්ඡාවකදී, සිරස රූපවාහිනී තිබුණු සාකච්ඡාවකදී නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහත්මයා මේක සම්බන්ධ අදහසක් ප්‍රකාශ කරේ නැහැ. ඔහු කිව්වේ මේ සම්බන්ධ විමර්ශන කළ යුතුයි. තවම මේක ගැන අදහසක් නැහැ කියලා. ඇත්තටම එවැනි ගුවන් යානයක් ආවද? එහෙම ගුවන් යානයක ආපු පිරිසට PCR පරීක්ෂණ කළාද? ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන වලට යැව්වද? එහෙම යැව්වේ නැත්නම් එහෙම නොකර ඔවුන්ට රට තුලට ඇතුළු වෙන්න දුන්නේ ඇයි වගේ ප්‍රශ්න ගැන මේ කිසිවක් ගැන පොලිසිය අවබෝධයක ඉඳලා නැහැ, හමුදාව අවබෝධයක ඉඳලා නැහැ, සෞඛ්‍ය අමාත්‍යාංශය අවබෝධයක ඉඳලා නැහැ, වසංගත රෝග විද්‍යායතන අවබෝධයක ඉඳලා නැහැ, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අවබෝධයක ඉඳලා නැහැ. දැන් ඊයේ මේ ප්‍රශ්නේ එද්දී ඔක්කොමලා උත්තරයක් දී ගන්න බැරුව එක එක කතා කියනවා මිසක කාටවත් අවබෝධයක් තිබුණේ නැහැ. ඒ නිසා මෙතන බරපතල අරාජිකත්වයක් බිහි වෙලා තියෙනවා කියන එක පැහැදිලි. බෑද අද උදෑසන වෙද්දී හමුදා ප්‍රතිවරයා විසින් ප්‍රකාශ කරලා තියෙනවා PCR පරීක්ෂණ කළා කියලා. ඔහු කියන විදිහට ඩර්ඩින්ස් රෝහලේ ඩර්ඩින්ස් පෞද්ගලික රෝහලේ PCR පරීක්ෂණ කරලා නිරෝධායන කටයුතු සඳහා ඔවුන්ව අහුන්ගල්ල ෂෙරින්ටන් නිරෝධායන මධ්‍යස්ථානට යවලා තියෙනවා කියලා තමයි කියලා තියෙන්නේ. මේක එහෙම වෙලා නම් නැවත ප්‍රශ්නයක් එනවා. දැන් මේ PCR කරන ක්‍රමවේදයන් නිරෝධායනයට යවන ඒවා ඒව කළේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ හෝ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවබෝධයක් සහිතව. දැන් කියන්නේ හමුදාව ඒක කරා, හමුදාවට එහෙම කරන්න බලය තියෙනවා කියලා. එතකොට මොකද්ද මේක? මේක හමුදා පාලනයක් සහිත රටක්ද? නැතිනම් මේක පිළිගත් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී කියන රාමුව ඇතුලේ තියෙන රටක්ද? මේ දෙකෙන් කොයිකද කියලා තාණ්ඩුව නිශ්චිතව ලියලා දෙනවා නම් හොඳයි. ප්‍රශ්නේ තියෙන්නේ නිරෝධායනය කළ යුත්තේ කවුද? නිරෝධායනය නොකළ යුත්තේ කවුද? නිරෝධායන කරන අයව කරන්නේ කොහොමද? නිවෙස් ඇතුලේ ස්වයං නිරෝධායනට ලක් කරනවද නැත්නම් නිරෝධායන මධ්‍යස්ථාන වලට යවනවද? නිරෝධායන මධ්‍යස්ථාන වල උන් නිරෝධායන කරන ක්‍රමවේදය මොකද්ද වගේ දේවල් ගැන තීරණ ගැනීමේ බලය තියෙන්නේ කාටද? තීරණ ගැනීමේ බලය තියෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයට. ඒතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ කිසිදු දැනුවත් වීමකින් තොරව හමුදාවට බලය තියෙනවා කියලා ඒක කළේ කොහොමද? මේ වගේ ප්‍රශ්න ගණනාවක් මේකත් එක්ක මතුවලා තියෙනවා. අනිත් එක දැන් එක පැත්තකින් කියනවා මේ අය නිරෝධායනය කරලා කියලා, තව පැත්තකින් කියනවා නිරෝධායනය කරලා නැහැ කියලා. රජයේ පැත්තෙන්ම එකිනෙකට පරස්පර තොරතුරු මතුවෙමින් තියෙනවා. ඒතර දැන් මේකෙදි තියෙන්නේ කවුද බොරු කියන්නේ කියලා හොයාගන්න බෑ. කවුද බොරු කියන්නේ, කවුද ඇත්ත කියන්නේ? එකිනෙකට පරස්පර තොරතුරු වෙනවා. කවුද බොරු කියන්නේ, කවුද ඇත්ත කියන්නේ කිසිම කෙනෙක්ව විශ්වාස කරන්න බෑ. දැන් වෙලා තියෙන්නේ දේශපාලන බෙදුම් රේඛා අනුව කාවද විශ්වාස කරන්න කියලා මිනිස්සු තීරණය කරනවා. තමන්ගේ දේශපාලන කඳවුරේ ඉන්න කෙනා ඇත්ත කියනවා, අනිත් කෙනා බොරු කියනවා කියලා හිතාගෙන තමයි දැන් මේ යන්නේ. සමහර අය හිතනවා සමාගම සහ මේ මෑත අද උදෑසන හමුදා ප්‍රතිවරයා කියපු එක ඇත්ත වෙන්නේ නැති, ඒ කියන්නේ මේගොල්ලන්ගේ නිරෝධායනය කරලා ඇති කියලා ඒ දේශපාලන කඳවුරේ අය හිතනවා. අනිත් අය හිතනවා නෑ, ඔය කිව්වට නිරෝධායනය කළා නෑ, මෙතන මොකක් හරි හොරයක් වෙලා තියෙනවා කියලා විපක්ෂ දේශපාලන කඳවුරේ ඉන්න අය හිතනවා. ඒක දැන් මේ දේශපාලන බෙදුම් රේඛාවලට අනුව තමයි ඇත්ත හොයාගන්නේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ දේශපාලන බෙදුම් රේඛාවලට එහාට ගිය දැවැන්ත අන්තරායක් මේකේ තියෙනවා. මේක මරණීය අනතුරක්, මේක බහැන්නයි. එකක් තමයි දැන් වෛද්‍යවරු ප්‍රකාශ කරලා තියෙනවා, මම දැක්කා වසංගත රෝග විද්‍යායතනයේ අධ්‍යක්ෂකවරයයි අනිත් පැත්තෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයයි දෙකම කියනවා තාම බරපතල ප්‍රශ්නයක් තියෙනවා කියලා. මේ 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 වෛරස් ඇවිල්ලා තියෙන ප්‍රමාණයත් ඒකේ තියෙන ධාරිතාව ඒවා වැඩි වෙලා තියෙන කියන එක්කෝ මේක වෙනම වෛරස් එකක්, වෙනම මෙතෙක් ලංකාව තිබුණු තුල තිබුණු එකට වඩා වෙනස් එකක්. එහෙම නැතිනම් මේ කාලය ඇතුළත වෛරසයේ වෙනස් වීමක් වෙලා තියෙනවා. එහෙම කියලා වුන් කියනවා. ඒ නිසා මේක මරණීය අනතුරක්, මේක භයානක තත්ත්වයක්. භයානකම එක තමයි මීට කලින් නොතිබිච්ච විදිහට මේක සමාජමය ව්‍යාප්තියක් කරා ගිහින් තියෙන්නේ. ඒ නිසා දැන් මේ අන්තරාය තියෙන්නේ දේශපාලන බෙදුම් රේඛාවලින් ඔබ්බෙන්. ඒ කියන්නේ අපි ආණ්ඩුවට පක්ෂද විපක්ෂයට පක්ෂද කියන තැනින් නෙවෙයි අන්තරාය තියෙන්නේ. ලෙඩේ හැදුනොත් මැරෙන්න බෑ. පස්සේ විසඳුම තියෙන්නේ ඒ නිසා දේශපාලන බෙදුම් රේඛාවලට ඔබ්බෙන්. ඒ නිසා තමයි අපි ඉල්ලා සිටින්නේ සමාජයට දේශපාලන බෙදුම් රේඛාවලින් ඔබ්බට ගිහිල්ලා මේ අනතුරයි මේකට වෙයි විසඳුමයි හොයාගමු කියලා. ඒ ඇත්තටම දැන් මේ තියෙන තත්ත්වය ඇතුලේ අපිට මේ දැවැන්ත අන්තරායයට මේ ගෝලීය වසංගතයට මූණ දෙන්න වෙන්නේ ඊටාම අරාජික සහ දුර්වල පාලන තන්ත්‍රයක් යටතේ. දැන් කිව්වට මේ පොන්ද පණ තියෙන නායකයෝ පත් කරා කියලා කිව්වට ඉතාම අරාජික සහ දුර්වල වටපිටාවක් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ඊයේ සවස්වෙද්දී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විදිහට ඉන්න නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාට කියාගන්න දෙයක් නැහැ. එහෙම ෆ්ලයිට් එකක් ආවද, ඒකේ කී දෙනෙක් ආවද, ඒගොල්ලෝ නිරෝධායනය කළාද මුකුත් කියන්න බෑ. හමුදාපතිවරයාට පවා ඊයේ රෑවෙදී මුකුත් කියාගන්න බෑ. ඒතර කවුරුත් දන්නේ නැහැ වෙලා තියෙන දේ, කිසි කෙනෙක් දන්නේ නැහැ. ඉතාම අරාජික තත්ත්වයක්. දැන් මේකේ ප්‍රශ්නේ තියෙන්නේ මේකේ පැති කීපයක් තියෙනවනේ. එකක් තමයි සැකසහිත අය සහ රෝගයේ ඇතැයි සැකස කෙරෙන අය සහ රෝගියාගේ ආශ්‍රිතයන් හඳුනා ගැනීම. මේක එක පැත්තක්. ඉතින් දෙවෙනි එක තමයි PCR පරීක්ෂණය කිරීම සහ නිරෝධායනය සඳහා යොමු කිරීම. ස්වයන් නිරෝධායනය හෝ නිරෝධායන මධ්‍යස්ථාන නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීම. ඒක දෙවෙනි එක. තුන්වෙනි එක තමයි රෝගයේ වැළඳුන අයයි සැලකෙන අය සඳහා ප්‍රතිකාර කිරීම. ඉතින් මෙන්න මේ කොටස් තුනට අදාළ වෙන වෙනම රාජ්‍ය ආයතන තියෙනවා. එතකොට ඒ තිබියදී දැන් මේවා අතර කිසිම අන්තර් සම්බන්ධයක් නැතුව දැන් උදාහරණයකට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු දන්නේ නැතුව ඩර්න්ස් රෝහලේ PCR පරීක්ෂණ කරනවා. ඒව දන්නේ නැහැ වසංගත රෝග විද්‍යාවේදී දන්නෙත් නැහැ වෛරොලොජිස්ලා දන්නෙත් නැහැ කවුරුත් දන්නේ නැහැ හමුදාවට බලය තියනවා කියලා මේ ඩර්න්ස් එකේ PCR කරනවා. ඊට පස්සේ ඒ අයම නිරෝධායනය කරා කියලා කියනවා. ඒ නිරෝධායනය සම්බන්ධ සෞඛ්‍ය අමාත්‍යාංශයවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කවුරුත් දන්නේ නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මේ ක්‍රම ක්‍රියාවලිය අතර අන්තර් සම්බන්ධය සම්පූර්ණ ගිලිහෙච්ච ඉතාම අරාජිකම තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. අර ඉස්සෙල්ලා කිව්වගේ නිරෝධායනය කරන්නේ කවුද නොකරන්නේ කවුද කරන්නේ කොහොමද කියලා තීරණය කරන ආයතනේ දැන් සාමාන්‍ය නීතියට අනුව නම් තීරණය කරන්න ඕනේ වසංගත රෝග විද්‍යා ආයතනේ. ඒක තීරණය කරන්න ඕනේ සෞඛ්‍ය අමාත්‍යාංශය. ඒක තීරණය කරන්න ඕනේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු. ඒ කතා මුකුත් නැහැ. දැන් ඉන්දියාවේ වෙච්ච දේ ගැන කවුරුත් දන්නේ නැහැ. දැන් මීට කලින් බංග්ලාදේශ් ක්‍රිකට් කණ්ඩායම ලංකාවට එන්න හදද්දී සෞඛ්‍ය අමාත්‍යාංශය කිව්වා ක්‍රිකට් කණ්ඩායම ලංකාවට ආවොත් සති දෙකක් නිරෝධායනය වෙලා තමයි ඔවුන් ක්‍රිකට් තරගාවලියට සහභාගී වෙන්න ඕනේ කියලා. ඒ නිසා බංග්ලාදේශ ක්‍රිකට් අධිකාරියෙන් ඉල්ලීමක් කරා මේක සතියකට අඩු කරන්න පුළුවන්ද කියලා. ඒ වෙලාවේ ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය කිව්වේ බෑ සතියකට අඩු කරන්න බෑ ලංකාවේ නීතියට අනුව අනිවාර්යෙන් සති දෙක මේගොල්ලෝ ඉන්න ඕනේ. උපරිම දේ සති දෙක ඇතුලේ පුහුණු වීම වලට අවස්ථා හදලා දෙන්නම් කියලා. වෙනම කොටු කරපු අවකාශයක් ඇතුලේ පුහුණු වීම අවස්ථා හදලා දෙන්නම්. සති දෙකක් ඕනේ. ටූර්නමන්ට් එක කැන්සල් වුණා. එතකොට එහෙමයි වැඩ කරේ. දැන් ඒව මුකුත් නැතුව දැන් හමුදාපති ඇවිල්ලා කියද්දි අපිට හමුදාවට බලය තියෙනවා කියලා. ඉතින් ඒක හරි ලොකු ප්‍රශ්නයක්. මොකද මේකේ මොකක් හරි පිළිවෙලක් තියෙනවා. අනිත් පැත්තේ නිලධාරීන්ගේ ප්‍රශ්න. නිලධාරීන් සම්බන්ධ ඉතාම බරපතල ප්‍රශ්නක් තියෙනවා. රාජ්‍ය නිලධාරී යාන්ත්‍රණයම දුර්වල වෙලා තියෙනවා. දැන් එකක් තමයි කොවිඩ් මර්ධනයට අදාළව හදපු විශේෂ ජනාධිපති කාර්යසාධක බලකායේ ඒකේ ප්‍රධානියා බවට පත් කරලා තියෙන්නේ හමුදාපතිවරයා. මේක යුද්ධයක් නෙවෙයිනේ. මේක සෞඛ්‍ය සේවා කටයුත්ත. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ ඒකේ අනිවාර්යෙන් ඉන්න ඕන අය ඉන්න. දැන් සාමාන්‍ය සෞඛ්‍ය සේවයේ ප්‍රිවෙන්ෂන් සහ කියුරේටිව් කියලා බෙදෙද්දි මේකේ ප්‍රිවෙන්ෂන් පැත්තේ ලෙඩේ වළක්වා ගැනීම පැත්තේ ලෙඩේට ප්‍රතිකාර කිරීම පැත්තේ අදාළ රාජ්‍ය ආයතන තියෙනවා. දැන් උදාහරණයක් විදිහට සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා. ඊට පස්සේ වසංගත රෝග විද්‍යාඥයෝ, වෛරස් වෛරොලොජිස්ට්ලා, වෛරස් රෝග පිළිබඳ විශේෂඥයෝ. ඊට පස්සේ community medicine සම්බන්ධ ප්‍රජා සෞඛ්‍ය සම්බන්ධ විශේෂඥයෝ. ඊට පස්සේ college of physicians කියලා තියෙනවා. දැන් මේවට අදාළ ප්‍රතිකාර කිරීම සඳහා අදාළ ආයතන. එතකොට මේ අය ඔක්කොම මේකට සම්බන්ධ වෙන්නේ. මේ හමුදාව පොලිසියත් සම්බන්ධ වෙන්න ඕනේ. එතකොට එහෙම සම්බන්ධ වීමක් නැතුව තමයි මේක යන්නේ එක පැත්ත. මූලික ව්‍යුහය ගත්තට පස්සේ ඒක ඇතුලේ අත්‍යවශ්‍ය කොටස් නැහැ. අනිත් එක තමයි නිලධාරීන් මාරු කිරීම හරහා දැවැන්ත අරාජකත්වයක් හැදිලා තියෙනවා. දැන් කලින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විදිහට අනිල් ජයසිංහ මහත්මයා කලින් වෛද්‍ය අනිල් ජයසිංහ තමයි හිටියේ. කලින් වෛරස් රෝගය පැතිරෙන වෙලාවේ. දැන් ඊට පස්සේ උනේ මේකේ ලොකු ආතතියකට එතුමා මුහුණ දුන්නා. ඒ කියන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයට තමයි බලය තියෙන රෝගය පිළිබඳ ප්‍රතිකාර ගන්න. ඒකට මේ මිලිටරිය මැදිහත් වෙලා ලොකු පිස්සුවක් කරා. ඒ ආතතිය ඉස්සරහා එතුමා හිටියේ දැවැන්ත ආතතියකින්. එතුමා ඇත්තටම ලොකු වැඩක් කරා මේ පළවෙනි වටේදී මේ රෝගය වළක්වා ගැනීම සඳහා, පැතිරීම වැළැක්වීම සඳහා. අන්තිමට කලකිරීම නිසා එතුමා මාරුවක් අරගෙන පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෙලා ගියා. දැන් මේ වසංගතයේ පළවෙනි වෙලාවේ එන වෙලාවේ වළක්වන්න මැදිහත් වෙච්ච ප්‍රධානතම පුද්ගලයෝ නැහැ. ලොකු සේවයක් කරපු පුද්ගලයෝ නැහැ. දැන් එයා වේවල පරිසර අමාත්‍යාංශයේ. දැන් මොකද්ද මේ කලමනා කරන විදික්‍රම? වසංගත රෝග පිළිබඳ වැඩ කළ අධ්‍යක්ෂ සහිත කෙනෙක් ඉන්නවා. එයාව පරිසර අමාත්‍යාංශයට යවනවා. ඊට පස්සේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජෙනරාල් වරේ දැන්ට නැහැ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරේ දැන්ට නැහැ. දැන්ට ඉන්නේ වැඩ බලන කෙනෙක්. වෛද්‍ය ડોક્ટર ශ්‍රීධර වැඩ බලන කෙනෙක් ඉන්නේ. එතකොට එයාට බලයක් නැහැ තීරණයක් ගන්න. මෑත කාලයක් කිසිම තීරණයක් කරන්නේ නැහැ. මේ ආසන්න දවස් 4-5 මුකුත්ම තීරණ ගත්තේ නැහැ. සෞඛ්‍ය අමාත්‍යාංශය ගන්න සාකච්ඡා ඉවර වෙන්නේ තීරණ වලින් තොරව. එක තීරණයක් අරන් තියෙන්නේ. ඒ තීරණේ තමයි සෞඛ්‍ය සේවක කාටවත් මාධ්‍ය වලට අදහස් පළ කරන්න බෑ කියන එක. ඕක විතරයි තීරණයක් කරන් තියෙන්නේ. ඒක මුකුත් මේ වසංගතයේ පැතිරීමට අදාළ තීරණ ගන්න බෑ. ව්‍යුහයන් බිඳ වැට. දැන් කලින් හිටියා වසංගත රෝගයකේ බෝවීම් අංශයේ හිටියා වෛද්‍ය පබා පලිහවන්න අය විශ්‍රාමතිය. ඊට පස්සේ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂකවරයා විදිහට හිටපු වෛද්‍ය ජයරුවන් බණ්ඩාර නියෝජ්‍ය අධ්‍යක්ෂක බවට පත් කළා. මොකද්ද කරා? අපි දැක්ක ඊයේ මුරුත්ටුවේ ආනන්ද හමුතුරුත් කියනවා ඒක ගැන අගමැති දන්නෙත් නැහැ, සෞඛ්‍ය අමතිනිය දන්නෙත් නැහැ, කවුරුත් දන්නේ නැහැ කියලා. ඒතර කොහොමද ඒව සිද්ධ වුනේ? ඒතර දැවැන්ත මේකේ අරාජිකත්වයක් ඇවිල්ලා තියෙනවා. ඒතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරියව මාරු කළා. ඒ වෙනුවට හමුදාව එක්කෙනෙක් දැම්ම සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් කියලා. දැන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාර්යයන් සම්පූර්ණ අඩපණ වෙලා තියෙනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ දැවැන්ත ඉතා විශාල අවධානමක මේ ඉන්නේ. මේ විශාල අවධානමක ඉන්නේ මේ අවධානම කොච්චරද කියලා කියනවනම් මේකේ ප්‍රශ්නේ තියෙන්නේ කොච්චර ලෙඩු හිටියද කොච්චර මැරුණද කියන එක නෙවෙයි මෙතන ප්‍රශ්නේ. ඊට එහාගේ ප්‍රශ්නයක් තියෙනවා. ඩීප් නොලෙජ් ගෲප් කියන ලෝකේ ජාත්‍යන්තර මට්ටමේ පර්යේෂණ කරන සමීක්ෂණ කරන ආයතනය ඔවුන් නිකුත් කරපු වාර්තාවකට අනුව ලංකාවේ ඉන්නේ 92 වෙනි ස්ථානයේ. අංක 1ට ඉන්නේ ජර්මනිය, අංක 2ට ඉන්නේ නව ශ්‍රී ලංකාව, අංක 3ට ඉන්නේ දකුණු කොරියාව, ලංකාවේ ඉන්නේ 92 වෙනි ස්ථානයේ. ලක්ෂ දෙකක් විතර මිනිස්සු මැරිච්ච ඇමරිකාවෙන්නේ 55 වෙනි ස්ථානේ. ඔවුන් මේ දර්ශකයේ හදලා තියෙන්නේ කී දෙනෙක්ට ලෙඩේ හැදුනද කී දෙනෙක් මැරුණද කියන තැනින් නෙමෙයි. මේක පැතිරෙන්න ගත්තොත් වළක්වන්න පුළුවන්ද කියන එකට අදාළ නිර්ණායක පරාමීතීන් පැරමීටර්ස් 130ක් පාවිච්චි කරලා තමයි ඔවුන් එක හදලා තියෙන්නේ. ඒක ලංකාවේ ඉල්ල තියෙන 92. ඒ ලංකාවේ නිරෝධායන මධ්‍යස්ථානවල 7000කට වඩා කට්ටිය දාන්න බෑ. සම්පූර්ණ හිර වෙනවා ඊට වඩා වැඩි වුණොත්. ලංකාවේ රෝහල්වල එක දවසකදී වාර්තා වෙන රෝගීන් සංඛ්‍යාව 1000 බැන්නොත් මුළු රෝහල් පද්ධතියම බිඳ වැටෙනවා. රෝහල් ගෙනියන්න බෑ. ලංකාවේ මිලියන 21ක ජනගහනයක් ඉන්නවා. දැඩි සත්කාරයකට ඇඳන් තියෙන්නේ 700කට අඩු ගන්න. ස්වසන ආධාරක තියෙන්නේ 600කට අඩු ගන්න. ඒ සෞඛ්‍ය කාර්ය මණ්ඩල මදි. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුගේ 3000ක විතර කාඩ පොසිෂන්ස් වල හිඟයක් තියෙනවා. එතකොට මේව මොකක්වත් දුවන්න බෑ. මධ්‍යම රජයයි ප්‍රාදේශීය සභා ග්‍රාම නිලධාරීන් නගර සභා ඇතුළු ව්‍යුහයන් අතර තියෙන සම්බන්ධීකරණය ඉතාම දුර්වලයි. ඒව මුකුත් කරන්න බෑ. අන්තිමට රුපියල් 5000 බෙදුවේ තාමී. ඒ රාජ්‍ය පරිපාලන යාන්ත්‍රණයම දුර්වලලා තියෙන සම්පූර්ණ. ඉතින් ඒ විතරක් නෙමෙයි මේකට අදාළ ව්‍යුහයන්ට සම්බන්ධ කරගෙන නැහැ මේ ඒ අදාළ විෂය දැනුම සහිත පුද්ගලයෝ. ලංකාවේ ඉන්නවා ලෝකයේ ගෝලීය වසංගත පැතිරෙද්දී ඒවා පාලනය කරන්න මැදිහත් වෙච්ච විශේෂඥයෝ. බුද්ධිමතුන් AI කවුරුත් මේකට සම්බන්ධ කරගෙන නැහැ. ඒ නිසා අති දැවැන්ත විදිහේ අරාජිකත්වයක් හැදිලා තියෙනවා. ඒ නිසා දැන් ඇත්තටම අපිට මේකට මූණ දෙන්න වෙන්නේ මේ අරාජික තත්ත්වයට. ඉතින් මේකේ ප්‍රශ්න තියෙන්නේ බ්‍රැන්ඩික්ස් කම්හලේ දැන් ගොඩක් අය කතා වෙනවා නේද? 20 වෙනිදා ඉඳලා බ්‍රැන්ඩික්ස් කම්හලේ රෝගීන් වාර්තා වුණා. උණ තියන අය හිටියා. උණ තියන අයගෙන් වැඩ ගන්න හේතුව තමයි ෂිප්මන්ට් ඇවිල්ලා තියෙනවා. ටාගට් කවර් කරන්න කිව්වේ වැඩගත්. අර සමහර ළමයි කිව්වා මේ ඒ කියන්නේ උණ හැදිලා කලන්තේ හැදිලා වැටෙද්දිත් සමහර ළමයින්ව ඒගොල්ලන්ට දිගටම වැඩ කරන්න කිව්වා කියලා. 100ක් 200ක් අතර ප්‍රමාණයක් ආයතන පරිපාලනයේ හම්බෙන්න කියාට පස්සේ උණ හැදිලා තියෙන්නේ කියලා කියන්නේ ඕක නිකන් වෛරස් ලෙඩක් කියලා කිසිදු පරීක්ෂණයක් නොකර වැඩ කරන්න කියලා තියෙනවා. එතකොට දැන් ඒක මහා අමුත්තක් වගේ බොරුවට කෑකෝස්තම් දීලා වැඩන්නේ. ඕක තමයි ධනවාද විදිය. ඔය බ්‍රැන්ඩික්ස් එක විතරක් නෙවෙයි ඉතුරු සමාගම් වැඩ කරන්නේත් ඔහොම තමයි. ඉතුරු සියලු සමාගම් වැඩ කරන්නේ ඔන්න ඔය විදිහට. හරි. ඒක තමයි ධනවාදයේ වැඩ කරන විදිය. මේක ධනවාදයේ දුවනවා නම් මේක වැදගත් වෙන්නේ සමාගම් වලට ගෝලීය වශයෙන්, දේශීය වශයෙන් තරඟකරුවෝයි. තරඟකරුවෝ අභිබවන්නේ ඒගොල්ලෝ වැඩි වැඩියෙන් නිෂ්පාදනය කරන්න ඕනේ, වැඩි වැඩියෙන් ටාගට් කවර කරන්න ඕනේ, වැඩි වැඩියෙන් ලාභ උපයන්න. ඒතර කම්කරුවා ගත්තට පස්සේ එයාට Tamanට හම්බෙන වැටුප ඇරෙන්න ජීවත් වෙන්න වෙන ක්‍රමයක් නැහැ. ඒ නිසා එයා අසනීප වෙලා හිටියත්, එයාට කොරෝනා කියලා සැක හිතුණත්, එයාට වැඩට එන්න කිව්වොත් එයා වැඩට යනවා. වැඩට ගියේ නැත්නම් එයාට වැටුප හම්බෙන්නේ නැහැ. වැටුප හම්බුනේ නැතුණාට පස්සේ ජීවත් වෙන්න බැහැ. ඒ නිසා මෙතන ප්‍රශ්නේ තියෙන්නේ තනි සමාගමක අරගමයක ප්‍රශ්නකට වඩා දැවැන්ත මේ ක්‍රමයේ ඇතුළේම පද්ධතිය ඇතුළේම ප්‍රශ්නයක් තියෙනවා. එතකොට මේ දැන් අපි නැහැ දැන් මේ ධනවාදයේ මෙහෙමම තියෙද්දි සමාගම යහපත් කරන්න ඕනේ කියලා එකක නැහැ. අපි කොහොමත් කම්කරුවා ඉතිවාස කම්බිනු සටන් වදිනවා. නමුත් මේ ඒක එහෙම කරන්න බෑ. එහෙම විවුක්තව මේ වෘත්තීය සමිතිවාදීන් කියනා වගේ කරන්න බෑ. ඒක අර එහෙනම් අර චන්ද්‍රිකායිකම මිත්‍යාව. චන්ද්‍රිකා කියන්නේ මානසික මුහුණුවරක් සහිත ධනවාදයක් හදන්නම් කියලා. ඒ මානසික මුහුණුවරක් සහිත හදවතක් සහිත ධනවාදයක් කියන එක හදන්න බෑ. ඕක දුවන්නේ කොහොම තමයි. බෙන්ඩිට්ස් අධ්‍යක්ෂීම අපිට හොඳයි. බෙන්ඩිට් සේවක සේවිකාවන්ට වෙච්ච දේ අපිට හොඳයි. ධනවාදයේ වැඩ කරන විදිය ගැන උදාහරණයක් ඉදිරි ඉගෙන ගන්න. එහෙම නැතු ඒක මේ බෙන්ඩිට්ස් එකේ විතරක් තියෙන ලෝකේ අනිත් තැන්වල නැති 아무තු එකක් නෙමෙයි. ඔය හැම සමාගමම ඒ වගේ පොඩි විහෙතිරේකයන් තියෙන්න පුළුවන්. හැම සමාගමම අඩු වැඩි වශයෙන් ඔහොම තමයි වැඩ කරන්නේ. අනිත් ප්‍රශ්නේ තමයි දැන් මේකේ ප්‍රමුඛතාව තෝරද්දී අපි හොඳටම දැක්කා අපි දැක්ක දර්ශන TV එකේ හැම අර බස් එකේ ඉඳගෙන සේවිකාව වගේක් ඒ ගෑනු ළමයි වගේක් කියනවා අපිට PCR කරන්න එන්න කිව්වා ලොක්කන්ගේ PCR කරලා ඒගොල්ලෝ රෝහල් වලට යවලා අපිට හෙට උදේ එන්න කිව්වා. ඒතර දැන් මේකේ ධාරිතාව ඉක්මවලා ගියලා නිදහස් සෞඛ්‍ය සේවයේ ධාරිතාව ඉක්මවලා ගිහිල්ලා ප්‍රමුඛතාව තෝරන්න උනොත් එහෙම ප්‍රමුඛතාව තෝරන්නේ පහළ පන්ති අතාරිනවා ඉහළ අය දූරාවලිය උඩ ඉන්න අය තෝරන. දැන් සමාගම ගණන් මැනේජර්ලව තෝරනවා වැඩ කරන කෙනාව අතහැරලා දානවා එයාට හෙට උදේ 9ට එන්න කියලා. සමහර අය අපි දැක්ක ඊයේ ටෙලිවිෂන් එකේ PCR කරන් පොසිටිව් ඕගොල්ලන්ගේ නිරෝධා ඕගොල්ලෝ රෝහල් වලට ගෙනියන්න අහවල් තැන්ට එන්න කියලා ඒගොල්ලෝ ඉන්නවා කවුරුත් ඇවිල්ලා නැහැ. එතකොට දැන් ප්‍රශ්නේ තියෙන්නේ එහෙම නැහැ. අනිත් එක මේ මිලිටරිය බරපතල ලෙස මැදිහත් වීම නිසා සමාජාකල්පවල ලොකු ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. මේ තියෙන්නේ අද අරුණපත්තරේ ප්‍රධාන සිරස්තලයේ තියෙන්නේ ආසාදිතෝ 506ක් ආගියාතක් නැහැ. හඳුනාගත් රෝගීන් ගණන 1034ක් රෝහල් වල ඉන්නේ 528යි. 506ක් ආගියාතක් නැහැ. කියන්නේ රෝගය තියෙනවා කියලා තහවුරු වුණ 506 දෙනෙක් රෝහල් ගත වෙන්නේ නැතුව පැනලා ගිහිල්ලා හැංගිලා. හැංගුනේ ඒ. හැංගෙන්න හේතුව තමයි මේ රෝගය කියන්නේ අපරාධයක්. මේ රෝගය කියන්නේ රෝගේ වැළඳීමක් කියන්නේ ඒක අපරාධයක්. අපරාධකරු නිරෝධායනය කියන්නේ ප්‍රතිකාර ගැනීම කියන්නේ දඬුවම් දීමක් කියලා තහවුරු වෙච්චා. ඒක ඉතින් අපිට පුදුම වෙන්න දෙයක් නැහැ. මොකද මේ කොරෝනා මර්ධනය කියන්නේ සෞඛ්‍ය සේවා කටයුත්තක් නෙවෙයි, යුද්ධයක් කරනවා වගේ මිලිටරි වැඩක් කියලා හමුදාපති පොලිසිය ඉස්සරහට දාගෙන ආණ්ඩුව වැඩ කරද්දී සෞඛ්‍ය සේවා අංශ ඔක්කොම නිෂ්ක්‍රිය කරලා තියෙද්දී මිනිස්සුන්ට හිතෙනවා නම් කොරෝනා මර්ධනය මිලිටරි මෙහෙයුමක් නම් හරි ඉතින් ලෙඩ වෙනවා කියන්නේ අපරාධයක්, ප්‍රතිකාර කරනවා කියන්නේ දඬුවම් දීමක් තමයි, එහෙම ගත්තා. ඊට පස්සේ මිනිස්සු බය වෙලා හැංගෙනවා. මේකට ඔක්කොමලා වග කියන්න ඕනේ මේ වෙච්ච දේ. මේ 506 දෙනාම නිකන් හැම ගහලා හරියන්නේ නැහැ. දැන් බොරුවට කෑ ගහලා වැඩක් නැහැ. ඒවා කරන අයට දඬුවම් දෙනව අරක මේක කියලා මිනිස්සු මේ විදිහට බය කරපු එකට ඔක්කොමලා වග කියන්නේ. ඒකට වග කියන්න ඕනේ මේ මේ ඔලොමොට්ටල තීරණ ගත්ත රජයේ ඉඳලා. රජය ගත්ත ගොන් තීරණ එතන ඉඳලා මේ ගෙවල් වලට ගිහිල්ලා නිරෝධායන මේ මිනිස්සුන්ගේ ගෙවලුයි මූණුයි පෙන්නපෙන්න යකනටපු මාධ්‍ය දක්වා ඔක්කොමලා වග කියන්න ඕනේ මේ කරපු බය කිරින්න. දැන් මිනිස්සු බයයි තමන්ගේ පෞද්ගලික පෞද්ගලිකත්වය අනාවරණය වෙනවා. ඒ නිසා දැන් මිනිස්සු හැංගෙනවා. හැංගෙන එකෙන් වෙන්නේ තව තව අයට මේක බේරෙනවා. ඒ නිසා බරපතල ප්‍රශ්නයක්. දැන් මේ පාලනයේ තියෙන අරාජිකත්වයයි සමාජයේ තියෙන බරපතල අරාජිකත්වය මේ පාලනයේ මේ ජනාධිපතිවරයා විසින් හසුරවනු ලබන විශේෂ කාර්යසාධක බලකා මේවා ඔක්කොම අසාර්ථකයි. මේවා ඔක්කොම දුර්වලයි. ඒ නිසා අපි සමාජයෙන් ඉල්ලනවා මේකට මූණ දෙන්න. මේකට මූණ දෙමු, මේකට සූදානම් වෙමු, තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගමු. පහළ පන්තියේ අයිතීන් උදුරගෙන පහළ පන්තියට මේක මිල ගෙවන්න කියලා මේ වසංගතේ පාලනය කරන්න බෑ. ඒ වෙනුවට සමාජයේ සංවිධානය වෙන එක, පහළ පන්තියේ සංවිධානය වෙන එක තමයි මේක කරන්න ඕනේ. ඒ නිසා අපි සමාජයෙන් ඉල්ලනවා රෝගේ ආසාදනය වෙච්ච කට්ටිය අපරාධකරුවෝ කියලා සලකන්න එපා. ඒ අයට අවමන් කරන්න එපා. ඒ රෝගේ වැළඳීම අපි පොදුවේ හෙට අපිට මේක වැළඳෙන්න පුළුවන්. ඒ නිසා සමාජයෙන් අපි ඉල්ලනවා රෝගීන්ට හැංගෙන්න සිද්ධ වෙන જાතිය තත්ත්වයක් උද්ගත නොකර අපි සමාජයක් විදිහට මේකට ශක්තිමත් මූණ දෙමු කියලා. ඒ වගේම දැන් මේ ලෙඩේට බයේ පැනලා ගිහිල්ලා හැංගිලා ඉන්න 506ක් හරියේ ඉන්න හැම දෙනාගෙන්ම අපි ඉල්ලනවා, අපි ඊටාම බැගෑපත්ව ඉල්ලනවා සමාජ වගකීමක් අරට ගන්න, හැංගෙන්න එපා. ඇවිල්ලා රජයේ සෞඛ්‍ය අංශ වලට ওই මිලිටරියයි අරකයි මේකයි පොලිසියයි හමුදාවයි නෙමෙයි ගිහිල්ලා රජයේ රෝහලකට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක්ට කතා කරලා නිදහස් සෞඛ්‍ය සේවයට රාජ්‍ය සෞඛ්‍ය සේවා ආයතන වලට යන්න සමාජ වගකීමක් බාර ගන්න. ඔබ සැඟවිලා ඉන්න එකෙන් ඔබට විතරක් නෙමෙයි අනිත් අයටත් මේක බෝ වෙන්න පුළුවන්. ඒ වගකීම අනිවාර්යයෙන්ම ගන්න. එහිදී ඔබේ පෞද්ගලික ජීවිතයට හානි කර විදිහට කවුරු හරි කැමරා උස්සගෙන එනවා නම් ගහලා පැන්නුවත් කමක් නැහැ. හරිද? ඒවා කරලා ඉවර වෙලා නමුත් මේ රෝගයට ප්‍රතිකාර ගැනීම සඳහා එන්න. මොකද මේක ඉතාම භයානක දෙයක්. 500 ගාණක් ලෙඩේ හැදිලා ප්‍රතිකාර නොකර හැංගිලා ඉන්නවා කියලා කියන්නේ ඉතාම භයානක තත්ත්වයක්. ඒ නිසා ඒක කරන්න එපා. ඒ වගේම සෞඛ්‍ය සේවයේ මේක වෙනුවෙන් ඇත්තටම මහන්සි වෙන අයගෙන් අපි ඉල්ලනවා. අපි දන්නවා පහුගිය කාලේ වැඩ කරපු වගේ දීමනා ගෙවලක් නැහැ. මේකට සෞඛ්‍ය සේවාංශ පැත්තකින් තියලා වෙන වෙන මිලිටරිය රැක මේක මැදිහත් වෙච්ච නිසා කලකිරීමක බිඳ වැටීමක ඉන්නවා සෞඛ්‍ය සේවකයෝ. නමුත් අපි ඒ අයගෙන් ඉල්ලනවා කැපවීමෙන් වැඩ කරන්න, සමාජයේ ඔබ ගැන තියෙන විශ්වාසය බිඳ දැයන්න ඉඩ දෙන්න එපා, මේකට අදාළ මැදිහත් වීම කරන්න කියලා. ඒ වගේම අපි මාධ්‍යවලුත් ඉල්ලනවා කුණු රස මාකට් කරලා සල්ලි හොයන එක වෙනුවට මේ ගෝලීය වසංගතයකට ලංකාව ගොදුරු වෙලා ඉන්න වෙලාවේ සමාජ වගකීමක් හදන්න මාකට් කරන එක වෙනුවට, කුණු රස මාකට් කරන එක වෙනුවට මේ සමාජ ආකල්ප හදන්න මැදිහත් වෙන්න, මිනිසුන්ගේ පෞද්ගලිකත්වය, පෞද්ගලික ජීවිත, ඒ මිනිසුන්ගේ අභිමානයන් ආරක්ෂා කරන්න, ලෙඩ වෙච්ච අය අපරාධකරුවෝ කියලා පෙන්නන්නයි, නිරෝධායන දඩුවමක් කියලා පෙන්නන්නයි යන්න එපා. ඒ වෙනුවට සමාජ වගකීමකින් වැඩ කරන්න කියලා අපි ඉල්ලනවා. ඒ වගේම දැන් ආණ්ඩුව මේ වෙලාවේ මේ අස්සේ අපේ ඇස් වල ඔක්කොම ටික කරන්න නැහැ. කැලෑටික කපන එකයි, මර්ධන අනපනස් සම්මත කරන එකයි, 20 සංශෝධනය ගේන එකයි, මේවා ඔක්කොම අපේ ඇස් වල කරන්න ලෑස්ති වෙන. දැන් කොරෝනා කියලා ඉතුරු ඔක්කොම අමතක කරවල ඒ ටික හිමිසිරුව යන්න හදා. දැන් ඊයේ කිව්වා පාසල් වල අධිකන නියෝගයක්ම වෙනස් කරලා පාසල් වල පන්තියක සිසුන් සංඛ්‍යාව වැඩි කරනවා කියලා කිව්වා. ඊට පස්සේ දැන් මෙහෙම හරි ලස්සන්ට ඒ වැඩ ටික යනවා. කැලෑවල් ටික කපාගෙන යනවා, පරිසරය විනාශ කරගෙන යනවා, අධිරාජ්‍යවාදීන් සමග එකකතා ඇති කරගෙන යනවා, මේවා ඔක්කොම කරගෙන යනවා. ඒ අපි ජනතාවගෙන් ඉල්ලනවා කොරෝනා වසංගතය හමුවේ ආරක්ෂා වීම සඳහා නහය සහ මුඛයේ වසාගෙන ඉන්න. නමුත් ඇසයි කනයි වහන්න එපා. ඇහැයි කනයි වහන්න එපා. හොඳට ඇහැ කන අරගෙන ඉන්න මේ කොරෝනාස්සේ මොකද්ද මේ පාලකයෝ කරන්නේ කියලා. මුව වසාගෙන ඉන්න කොරෝනා වලින් ආරක්ෂා වීම සඳහා. නමුත් මුව වසා හඬ නගන්න, සමාජයේ හඬක් නගන්න, වෛරසයෙන් ආරක්ෂා වෙන්න මුව වැහුවට කමක් නැහැ, හඬ නැගීම නවත්තන්න එපා. ඒක සමාජයේ සංවිධානය කළ සමාජයේ හඬකින් තමයි මේක බේරන්න වෙන්නේ. දැන් ඊටාම පැහැදිලි මේ අරයට මෙයාට බාර දීලා මේක බේරන්න බෑ කියලා කොන්දපණ තියෙන පාලකයෝ, කෙලින් මිනිස්සු, ඒකාධිපතිවරු අරුමුන් ඔක්කොම ගෙනල්ලා බැලුවා. සම්පූර්ණ අරාජික තත්ත්වයක් ඇවිල්ලා තියෙන්නේ. මේක පාලනය කිරීම සඳහා රජයේ පැත්තෙන් අවම මැදිහත් වීමක්වත් පේන්නේ නැහැ. මේක තව අවුල් වෙමින් යන්නේ. තව අවුල් වෙමින් යන්නේ. ඒ නිසා මේ මරණීය අනතුරෙන් ගැලවීම සඳහා එකම උත්තරය තියෙන සමාජයේ සංවිධානය වෙන එක. ඒ නිසා අපි සංවිධානය වෙමු, සමාජයේ සංවිධානය වෙමු, සමාජය ආරක්ෂා වෙමු, සමාජය මේ සඳහා වන සෞඛ්‍ය නිර්දේශ ඒ රෙගුලාසි උපරිම පිළිපදිමු. අනිත් අය ගැන, අනිත් අයගේ ජීවිත ගැන වගකීම බාරගමු. ඒ වගේම තමන්ගේ ආර්ථිකේ දැන් මේ ඇවිල්ලා තියෙන තත්ත්වය ඇතුළේ ජීවත් වෙන ප්‍රශ්නේ, ඒවා අපි කලින් කරා වගේ ඔය ආණ්ඩු දුන්න රුපියල් 5000කින් නෙවෙයි කලින් ජීවත් වුනේ. අපි සාමූහිකව සමාජයක් විදිහට එකට උදව් කරගෙන ජීවත් වුනේ. ඒ සඳහා මැදිහත් වෙමු. මෙන්න මේ කාර්යයන් සඳහා පෙරටුගාමි සමාජාධිපක්ෂයේ ලෙස අපිට කළ හැකි උපරිම මැදිහත් වීම අපි කරනවා. ඒ සඳහා අපි දැන් වැඩපිළිවෙළකුත් සකස් කරගෙන තියෙනවා. ඒ සඳහා අපි මැදිහත් වෙනවා. අපි සියලුම ජනතාවගෙන් ඉල්ලනවා ඒ උනන්දුව සහිතව මේ ක්‍රියාවලියට මැදිහත් වෙන්න කියලා අපි ඉතාම ආදරෙන් කාරුණිකව සහ බැගෑපත්ව ඉල්ලනවා සමාජය. අපිට මූලික වශයෙන් ඔන්න ඔය කරුණ ටික තමයි ඉදිරිපත් කරන්න තිබුණේ. ඊට අමතරව ඔබට මේ සම්බන්ධ යම් කරුණක් විමසන්න තියෙනවා නම් ඒ සඳහා අපිට අවස්ථාවක් ගන්න පුළුවන්. අපි ඇත්තටම මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වෙනි සංශෝධනය ගැන අපේ පක්ෂයේ අදහස අපි නිශ්චිතව පළ කරා. මේක මේ සංශෝධනය හරහා ජනතාවගේ අයිතීන් බරපතලෙස උල්ලංඝනය වෙමින් පාලකයන්ගේ මර්ධන යාන්ත්‍රණ දත්නිය තව ශක්තිමත් කරන එක, යකාගේ දත්නිය ඔක්කොම පොලිෂ් කරලා මුවහත් කරලා ජනතාවගේ අතේ පලිහක් තිබ්බනම් අඳුම ගන්න කෙහෙල් කොලයක් හරි පලිහ විදිහට තියන් හිටියානම් ඒකත් ඉවත් කරන જાතිය සංශෝධනයක් මේ. ඒකට මේ 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව ආණ්ඩුව ඇතුළෙන්ම ඇවිල්ලා තියෙන තර්ක දැන් උදාහරණයට අගමැතිවරයා කියනවා මේක සංශෝධනය විය යුතුයි කියලා. ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශවකරුවෙක් වෙන විමල් විරංශ ඇමතිවරයා කියනවා මේකේ කරුණු ගන්නනවා සංශෝධනය විය යුතුයි කියලා. ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක් වෙන විජේදාස රාජපක්ෂ කියනවා ඔහු හෘද සාක්ෂියට එකඟව ඔහුට මේකට ඡන්දය දෙන්න බෑ කියලා. ඒත් ආණ්ඩුව ඇතුළෙමත් මේකට ප්‍රතිවිරෝධතා මතුවලා තියෙන එකෙන් පේනවා මේක ඉතාම නරක සංශෝධනයක්. හැබැයි අපි ජනතාවගෙන් ඉල්ලනවා ආණ්ඩුව ඇතුළේ ප්‍රතිවිරෝධතා අයියයි මල්ලී ගහගන්නේවා ඒ වගේ මේක බේරෙයි කියලා හිතන්න එපා. කවදාවත් මාලිගාවේ කුමන්ත්‍රණ වලින් මේ වගේ ප්‍රශ්න බේරලා නැහැ. මේවා බේරලා තියෙන්නේ ජනතාවගේ බලයෙන්, ජනතාවගේ හයියෙන්. දැන් අපිට අභියෝගයක් ඇවිල්ලා තියෙනවා. අපි පෙරටුගාමි සමාජාධිපක්ෂයේ ලෙසත් අපේ වැඩපිළිවෙළක් තිබුණා. අපි කලින් සතියේ පෝස්ටර් වට දෙකක් ගියා ජනතාව දැනුවත් කරන්න. ඊට පස්සේ අපි ගිය සතියේ සඳුදා ඉඳලා රට පුරා අත්පත්‍රිකා බෙදා හැරීමේ ව්‍යාපාරයක් පටන් ගත්තා. ඊට පස්සේ අපි 6 වෙනිදා කොළඹදී සම්මන්ත්‍රණයක් පැවැත්තුවා. ඒ සම්මන්ත්‍රණය අපි බලාපොරොත්තු වුණේ රට පුරා යන්න. නමුත් පහුවදා උදේ ඉඳලා මහජන රැස්වීම නතර කළ සෞඛ්‍ය හේතු මත ඒ නිසා කොළඹ නගරයේ කරපු අවසාන සම්මන්ත්‍රණය තමයි අපිට කරන්න හම්බුනේ. දැන් රට පුරා මේ ජන හමුහරි ගුවන් සාකච්ඡා යන්න බැරි තත්ත්වයක් තියෙනවා. ඒ නිසා අපි කලින් හිතපු වැඩපිළිවෙලට අනුව ජනතාව දැනුවත් කරන්න සහ ජනතාව සංවිධානය කරන එකට බාධාවක් ඇවිල්ලා තියෙනවා. නමුත් අපි වෙනත් අලුත් ආකෘති භාවිතා කරමින් ජනතාව අතරට යන්න උත්සාහ කරනවා. අපි හිතනවා මේක අනිවාර්යෙන් පරාජයටපත් කළ යුතුයි. පරාජයටපත් කිරීම සඳහා ජනතාවගේ බලයක්, ජනතාවගේ සංවිධාන ශක්තියක් ගොඩනැගිය යුතුයි කියන්නේ.
මේ කොරෝනා අස්සෙම මේ විසින් සංශෝධනය කරගනිද පාර්ලිමේන්තුව?
දැන් පේන විදිහට නම් මේ කිසිදු ව්‍යවස්ථා සංශෝධන හෝ නීති රීති සම්මත කිරීම සඳහා ජනතාවට අධිකරණ සමාලෝචනයක හෝ ජනතාවට දේශපාලන සමාලෝචනයක යෙදෙන්න තියෙන අවම ඉඩපව අහෝසි කරන්නනේ මේ හදන්නේ. ඒක ඊටාම් පැහැදිලිව 21 සංශෝධනය දැක්කම දැන් සාමාන්‍යයෙන් දැන්ට පවතින ක්‍රමවේදය අනුව පාර්ලිමේන්තුවට නීතියක් ආවට පස්සේ ඒක 50 කෙතුම් පතල් ලෙස පවතිද්දී දවස් 14ක් කල් තියෙනවා පුරවැසියන්ට අධිකරණයට ගිහිල්ලා ඒකට විරුද්ධව නඩු දාන්න. හැබැයි දැන් 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඒක දවස් 7ට අඩු කළා. ඒ විතරක් නෙමෙයි තෝරගත්ත සමහර 50ත් හදිසි 50 ලෙස සලකා පැය 24න් සම්මත කරන්න ප්‍රතිපාදන හදා. ඒ කියන්නේ අද උදේ නීතියක් ගේනවා. ඒක අපි අද රෑ තමයි දැනගන්නේ ටීවී එකේ. හෙට උදේ ඡන්දබිම සීමාරම් පාර්ලිමේන්තුවේ සම්මත කරනවා. ජනතාවට මැදිහත් වෙන්න ඉඩක් තියන්නේ නැහැ. ඒකට මේ ඒගොල්ලෝ යන්න හදන පාර ඔහොම එකක්. මේ නීති සැකසීම මේ කිසි දෙයකට ජනතාවට මැදිහත් වෙන්න බැරි විරුද්ධ මතයක් කියන්න දෙන්නේ නැති පාර තමයි මේ කපමින් යන්නේ. ඒකට ඒ පාරෙන්ම 20 වෙනි සංශෝධනය සම්මත කරන්න ඉඩ තියෙනවා. දැන් කොරෝනා වසංගතේ කියලා කාටවත් කතා කරන්න නොදී ඒක කරන්න ඉඩ තියෙනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේකනේ. දැන් වෙන කාටවත් එකතු වෙන්න දෙන්නේ නැහැ. කාටවත් රැස්වීම පවත්වන්නත් බෑ, සම්මන්ත්‍රණ පවත්වන්නත් බෑ, උද්ඝෝෂණ පවත්වන්නත් බෑ, මුකුත් කරන්න බෑ. පාර්ලිමේන්තුවට රැස් වෙන්න පුළුවන්. ඒ රැස්වීම කියනවා පාර්ලිමේන්තුවට ගන්න. පාර්ලිමේන්තුවට රැස් වෙන්න පුළුවන්, පාර්ලිමේන්තුවට ඡන්ද විමසීම් ගන්න පුළුවන්. ඒ නිසා මුළු රටම මේ නිර්වින්දනය කරලා කොරෝනා වසංගතය පෙන්නලා 20 වෙනි සංශෝධනය සම්මත කරගන්නත් පුළුවන්. ඉතින් ඒ භයානක අවදානම දැන් අපි ඉස්සරහා තියෙනවා. ඒ නිසා මෙතන වෛරස් ගොඩක්නේ. ලංකාවේ ජනතාව ඉදිරියේ වෛරස් ගොඩක් ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ කොරෝනා වෛරස් එක විතරක් නෙමෙයි, ඒක නම් ලෝකෙන්නේ ආවේ. ඒකට ඉතුරු වල වෛරස් තු අඩු වැඩි වශයෙන් ලෝකෙන් තමයි විශාල වෛරස් ප්‍රමාණයක් ආර්ථික අර්බුදයේ වෛරසය, දේශපාලන අර්බුදයේ වෛරසය, මේ සමාජ පිරිහීමේ වෛරසය, ශාරීරික ලෙඩවීමේ වෛරසය, ආත්මීය ලෙඩවීමේ වෛරසය ඔක්කොම මේ වෛරස් ගණනාවකින් ආසාදනය වෙච්ච තැනකට ලංකාව ඇවිල්ලා තියෙනවා. ඒක ඇතුලේ ජනතාවගේ අවම ප්‍රජාතන්ත්‍රික අයිතිය පව අහුසෙමින් තියෙනවා. ඉතින් මේ මේක අපි හිතනවා රජයේ එවැනි තීරණයක් ගන්නවා. ආණ්ඩුව තීරණයක් ගන්නවා නම් මේ කොවිඩ් වසංගතයේ මැද චන්ද්‍රන් විසින් අර මේක සම්මත කරනවා කියලා. එහෙමනම් පාර්ලිමේන්තුව ඒවා සම්මත කරගත්ත දෙයින් එළියේ මහපාරේදී ඒ නීති ඒ ව්‍යවස්ථා පරාජයට පත් කිරීම සඳහා මහජන බලයක් ගොඩනගන තැනකට අපිට යන්න වෙනවා. බොහොම ස්තුතියි සහභාගීත්වයට.